සම්මා සම්බුදු සරණයි ඔබ සියලු දෙනාටම. සුපහන් සිතින් යුතුව ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නා වූ පින්වත් ඔබ වෙනුවෙන් බෞද්ධ රූපවාහිනිය විකාශය කරන දායකත්ව ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි අදත් අපේ මේ සූදානම. සුපින්වත්නි, අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනය පැවැත්වීම උදෙසා අප සියලු දෙනා කෙරෙහිම මෛත්‍රී සහගත සිතින් යුක්තව වැඩමවා වදාළ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහාවිහාරයේ ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායක වී කටයුතු කරන්නේ මොරටුව එගොඩ උයනේ අංක 164 දෙක දරන නිවසේ පදිංචි DBM වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදුනාද පවත්වා নমස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආම බන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං
ආම බන්තේ සාධු සාධු
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංඛාරුප්පත්තිං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාථ සාධුකං මනසිකරෝතහ භාසිසාමීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසල් බලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් සූත්‍රාන්ත පිටකයට අයත් මජ්ඣිම නිකායේ උපරිපාණාසකයෙහි සංගෘහීත වන සංඛාරුප්පත්ති නම් වූ සූත්‍ර දේශනාවෙහිදී වදාරන්ට යෙදුණු පාඨයක් ප්‍රකාශිත වුණේ. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන DBM වික්‍රමසිංහ මහත්මිය ප්‍රධානි පින්වත් සෑම දෙනා බලාපොරොත්තු වෙනවා. ඒ වික්‍රමසිංහ මෑණියන්ගේ දයාබර ස්වාමි පුත්‍රයාණන් වන DL වික්‍රමසිංහ මහත්මාගේ ජීවිතයට වර්ෂ 88 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔහුට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, එතුමාගේ මව්පිය දෙපළ ඇතුළු පරපුරේ සියලුම පරලෝක සැපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආදී බලාපොරොත්තු පෙරදරි කරගෙනයි මේ පින්වතුන් අද ධර්ම ශ්‍රවණය කරන්නේ, ඒ වගේම මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. පින්වතුනි, අපේ ජීවිතයට ඉතා වැදගත් වෙන දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කළේ. මේ සූත්‍රයෙන් පැහැදිලි කරන අර්ථය අපි හොඳට හිතේ දරා ගන්නට ඕන. නිරන්තරයෙන් අඩුමතරමින් දවසකට වතාවක්වත් මෙහි අර්ථය සිහිපත් කළ යුතුයි. ඒ තරම් වටිනා, ජීවිතයට ඉතාම වැදගත් වෙන සූත්‍රාන්ත දේශනාවක්. දැන් මේ පින්වතුන්ගේ අරමුණු අනුව සඳහන් වෙනවා වික්‍රමසිංහ මෑණියන්ගේ දයාබර ස්වාමි පුත්‍රයාණන් වන DL වික්‍රමසිංහ මහත්මා අවුරුදු 88ක් සම්පූර්ණ වෙලා, ඒ කියන්නේ ජීවිතයේ සැඳෑ වයසට පැමිණලා සිටින බව අපට පේනවා. ඒ වගේම මේ වික්‍රමසිංහ මෑණියනොත් දැන් වයෝවෘද භාවයට පත් වෙලා සිටින්නේ, ජීවිතයේ සැඳෑ සමයට පැමිණිලා සිටින්නේ. එතකොට අපි දන්නවා ජීවිතයේ සැඳෑ සමයට පැමිණියෙන් පස්සේ තවත් කාරණාවක් අපි සිහිපත් කරගත යුතුයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි පුනර්භවය විශ්වාස කරන හැමනම් අලුත් ජීවිතයක් ආරම්භ කරන්න අපි සූදානම් විය යුතුයි. දවසේ සන්ධ්‍යා කාලයේ හිට බැස යනකොට, සැඳෑ සමය එනකොට අපි දන්නවා අද දවස මෙතනින් අවසන් වෙනවා. දැන් රාත්‍රී භාගය එළඹෙන්නේ. අපේ බලාපොරොත්තුවක් තියෙනවා අපේ ජීවිතේන්ද්‍රිය රැකුණොත් පහවදාට අලුත් දවසක් උදා වේ කියලා. ඒ බලාපොරොත්තුව ඇතුව තමයි සාමාන්‍යයෙන් ගිහි ජීවිත ගත කරන පින්වතුන් බොහෝ දෙනෙක් දවසේ කාර්යයන් අවසන් කරන්නේ. හෙට දවසේ අලුත් දිනයක් නැත්නම් අලුත් දවසක් උදාපත් වෙයි කියන බලාපොරොත්තුව ඇතුව. ඉතින් අන්න ඒ විදිහට අපි කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට විශ්වාස කරනවා ඕනෑම මොහොතක මේ ජීවිතයේ අභාවයට පත් වෙන්න පුළුවන්, මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම මරණයට පත් වුණොත් රහත්න වූ සෑම දෙනාටම කර්මානුරූපව පුනර්භවයක් සකස් වෙනවා. ඒක ලෝක ධර්මතාවක්, ලෝකේ ස්වභාව නීතියට යටත්ව සිද්ධ වෙන දෙයක්. තියන්න ඒක නිසා ඒ වයෝවෘද්ධ භාවයට පත්ව සිටින වික්‍රමසිංහ මව්පිය දෙපළ පමණක් නොවේයි, අපි සෑම දෙනාම ඒ ධර්මතාව වටහාගෙන ඒ ධර්මතාව බලාපොරොත්තුවෙන් ඕන වාසය කරන්න. සමහරට වික්‍රමසිංහ මහෝපිය දෙපළට ඉස්සෙල්ලා අපට අලුත් ජීවිතයක් ලැබෙන්න පුළුවන් අනපේක්ෂිතව. ඉතින් අන්න ඒ විදිහේ තත්වයකදී අපේ චිත්ත සන්තානය අපි දහමට අනුව සකස් කරගත යුත්තේ කොහොමද? කෙබඳු ආකාරයකින් අපේ ගුණධර්ම දියුණු විය යුතුද යන්නයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පැහැදිලි කළේ. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට කතා කරලා වදාලා, ආමන්ත්‍රණය කරලා වදාලා, සංඛාරෝපපත්තිං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාධුකං මානසිකරෝත භාසිස්සාමි इति. මහණෙනි, සංස්කාරයන්ගේ හට ගැනීම පිළිබඳව දේශනා කරනවා. ඒක හොඳට ආහාණ්ඩ, හොඳට මෙනෙහි කරන්ඩ තථාගතයන් වහන්සේ ඒ දේශනාව වදාරනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාත් එහෙමයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ එතන හිටම් මේ දේශනාව වදාලා. එතකොට දැන් මෙතනින් කියවෙන්නේ, මේ දේශනාවෙන් කියවෙන්නේ මොකක් ගැනද? සංස්කාරයන්ගේ හට ගැනීම ගැන. මොනවද සංස්කාර කියලා කිව්වේ? මේ පින්වතුන් අහලා තියෙන හැටියට මොනවද සංස්කාර කියලා කියන්නේ? අහලා නැහැ. සංස්කාර කියන එකේ අර්ථයක් තමයි හේතු නිසා හටගත් හැම දෙයක්ම සංස්කාර. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා කියන්නේ. හේතු නිසා හටගත් හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, අනිත්‍යයි. හරිය. ඊළඟට කර්ම රැස්වීමටත් කියන අවිසංකරණ සංඛාර කියලා වගේ අර්ථ ගණනාවක මේ සංඛාර කියන පදේ ධර්මයේ යෙදෙනවා. සූත්‍ර දේශනාවල විවිධ අර්ථයන් යදී තියෙනවා. එතකොට දැන් අපි ගමු, අපේ ජීවිත ගත්තත් අපේ ජීවිත හැම එකක්ම හේතුන් නිසා හටගෙන තියෙනවා. අපිට බාහිර වාසියෙන් කියන්නේ ධර්මයෙන් ගැඹුරට බැලුවේ නැතත් අපිට පේනවා දරුවෙක් උපදින්නේ කොහමද, මව්පිය දෙපළක් එකතු වෙන්න ඕන, එතකොට සත්වයේගේ සම්බන්ධය සිද්ධ වෙන්න ඕන, ඒ අනුව උපතක් හට ගන්නවා. එතකොට එතනත් පේනවනේ අපිට මේ හේතු නිසා හටගත්ත ඵලයක් කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන, එහෙමනම් මේ කෙනෙක් ඉපදුනා කියලා කියන්නේ මොකද්ද? තවත් විදිහකින්. ඔව්. දැන් කියාපු කාරණේ අනුව සිහි කරොත් එහෙම සංස්කාරයන්ගේ හට ගැනීමක්. එතකොට අපි මේ සත්‍යෝ පුද්ගලයෝ තමාය මමේ කියලා කිව්වට ඇත්තටම මෙතන හටගෙන තියෙන්නේ මොනවද? සංස්කාර. ආන්න. එතකොට අපි දැන් දරුවෙක් උපන්නහම කියන අනේ දරුවෙක් ලැබිලා ඉන්නවා යන ආදිවාසීන් කියලා. ඉතින් බලාගෙන යනකොට ඇත්තම බැලුවත් එතන වෙලා තියෙන්නේ මොකද? සංස්කාරයන්ගේ හට ගැනීමක් නේද? දැන් වහු පැටියෙක් උපන්නොත් එහෙම මොන සතෙක් ඉපදිලා කියලා අපි කියනවා. නමුත් ඇත්තටම බැලුවත් වෙලා තියෙන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ හට ගැනීමක්. එතකොට අපි මේ තමන්ගේ ජීවිතය ගැන ගත්තත්, දැන් මගේ උපත, මේ ස්වාමින්වහන්සේගේ උපත ගැන ගත්තත් මොකද්ද කියන්නේ? සංස්කාරයන්ගේ හට ගැනීමක්. දැන් මේ වික්‍රමසිංහ පියාණන්ගේ උපත ගැන ගත්තත් මොකද්ද කියවෙන්නේ? සංස්කාරයන්ගේ හට ගැනීමක්. වික්‍රමසිංහ මෑණියන් ගත්තත් මොකද්ද? සංස්කාරයන්ගේ හට ගැනීමක්. මේ එක එක පින්වතුන් ගත්තත් ඒත් සංස්කාරයන්ගේ හට ගැනීමක්. එතකොට දැන් අපි සම්මුති ලෝකයේදී පුද්ගලයෙක් නැත්නම් දරුවෙක් උපන්න, ළමයෙක් උපන්න, සත්වයෙක් බිහි වුණා කියලා එහෙම සම්මුති ව්‍යවහාරයේදී අපි එහෙම කතා කළාට ඇත්ත වශයෙන් පරමාර්ථ වශයෙන් ධර්මයේ තුලින් බැලුවොත් මොකද්ද වෙලා තියෙන්නේ? දරුවෙක් ඉපදුනා කියලා කියන්නේ, සත්වයෙක් බිහි වුණා කියලා කියන්නේ සංස්කාරයන්ගේ හට ගැනීමක්. හේතුඵල වශයෙන් සිද්ධ වෙන සංස්කාරයන්ගේ හට ගැනීමක්. එතකොට දැන් අපි මේ ජීවිතේට අනතුරුව මැරිලා ගිහිල්ලා නැවත ප්‍රතිසන්දියක් ලැබලා කොහරි තැනක උපදිනවා කියන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ හට ගැනීමක්. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. මේ සංස්කාරයන්ගේ හට ගැනීම වෙන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන, කියන්නේ උපතක් හැටියට පිලිසිඳ ගැනීමක් හැටියට මේ විඥානයේ බැසගෙන නාම රූප හට ගැනීම වාසයෙන් උපතක් සිද්ධ වෙනවා නම් ඒ සංස්කාරයන්ගේ හට ගැනීම වෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. ඉද බිහික්කවේ බිහිකු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන සමන්නාගතෝ හෝති, සුතේන සමන්නාගතෝ හෝති, ඡාගේන සමන්නාගතෝ හෝති, පඤ්ඤාය සමන්නාගතෝ හෝති, තස්ස ඒවං හෝති, අහෝ වතාහං කායස බේදා පරම්මරණ කත්තිය මහාශාලානං සහව්‍යතං උපජ්ජේයං. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව අදාළ නිසා භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් කතා කරන්නේ, දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ වදානවා මහණෙනි, දැන් මෙහිදී භික්ෂුවක් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා, සීලයෙන් යුක්ත වෙනවා, ධර්මයේ පිළිබඳ බහුසුත භාවයෙන් යුක්ත වෙනවා, ත්‍යාගයෙන් යුක්ත වෙනවා, ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙබඳු අදහසක් ඇති වෙනවා, අනේ මම මරණින් මත්තේ ගිහිල්ලා මනුස්ස ලෝකෙම රජපෞලක උපදිනවා නම් බොහොම හොඳයි කියලා තේරෙනවාද? එතකොට දැන් අන්න ඒ වගේ දැන් අපි කොයි කවුරුත් ගත්තාම කාගෙත් තියෙනවානේ බලාපොරොත්තුවක් මරණින් මතු හොඳ තැනක උපදින්න කියලානේ. දැන් මේ අය ගත්තාමත් අපි කොයි කවුරුත් දන්නවා රහත් වෙනකන් අන්තිම ආත්ම භාව වෙනකන් අරහත්ත්වයට පත් වෙලා පින්නේකන් අපි කොයි කාටත් නැවත පුනර්භවයක් සකස් වෙනවා. එතකොට පුනර්භවයක් සකස් වෙච්චාම දැන් මේ අය එක එක්කෙනාගෙන් ඇහුවත් එහෙම ගිහින් උපදින්න කැමති සුගතියකද දුගතියකද? කොහෙද උපදින්න කැමති? ඔව් හොඳ තැනකනේ. අපි කතාවටත් කියනවා නරක තැනක ගිහින් උපදින්න අපේ කැමැත්තක් නැහැ. හොඳ තැනක තමයි උපදින්න කැමති. කියන්නේ සුගතිය. හොඳ තැනක් කියුවේ කොහෙද? සුගතියක. තේරුණායි. ඉතින් ඔය බොහොම කලාතුරකින් කෙනෙක් තමයි ඉතින් ඕන අපායක යාවදෙන් කියලා හක් කියලා එහෙම ජීවිතය ගැන කිසි අපේක්ෂාවක් නැතුව ඉන්නේ. නමුත් තුනුරුවන් සරණ ගිය සිල්වා ජීවිත ගත කරන දැහැමි බෞද්ධයෝ ගත්තාම මේ කොයි කවුරුත් දුගතියක යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුගතියක යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට දැන් මෙහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් ශ්‍රාවකෙක් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ශ්‍රද්ධාව කියලා කිව්වේ මොකද්ද? සද්ධා කියලා කියන්නේ. ඔව්. සද්ධාව ගැන මේ අය අහලා නැද්ද? මොකද්ද සද්ධා කියලා කියන්නේ? ඔව්. මොකද්ද සද්ධා? සද්ධාති තතහගතස බෝධින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ඒ ශ්‍රාවකයා මුළු හිතින්ම පිළිගන්නවා, විශ්වාස කරනවා, අදහා ගන්නවා. අන්න ඒකට කියනවා සද්ධා කියලා. මොකද්ද සද්ධා කියන්නේ? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ඒ ශ්‍රාවකයා මුළු හිතින්ම පිළිගන්නවා, විශ්වාස කරනවා, අදහා ගන්න. ඒකට කියනවා සද්ධා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා පිළිගත්තාම ඒ ශ්‍රාවකයා ධර්මයේ ස්වාක්ඛාතයි, මැනවින් දේශිතයි කියලා පිළිගන්නවා. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා පිළිගන්නවා. තුනුරුවන් පිළි අරගෙන තුනුරුවන් සරණ ගිහිල්ලා තුනුරුවන් කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදයෙන් විශ්වාසයෙන් යුක්ත වෙනවාට කියනවා සද්ධා. දැන් මේ ශ්‍රාවකයා එබඳු තුනුරුවන් පිළිබඳ පිළිගැනීමකින්, විශ්වාසයකින්, ශ්‍රද්ධාවකින්, ප්‍රසාදයකින් යුක්තයි. ඒ වගේම සීලේන සමන්නාගතෝ හෝති. සිල්වත් භාවයකින් යුක්ත වෙනවා. සුතේන සමන්නාගතෝ හෝති. ධර්මයේ පිළිබඳ හොඳ බහුශ්‍රත භාවයක් තියෙනවා. හොඳට බණ අහලා, නිතර ධර්මය අහලා, නැත්නම් ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙන ගියාගෙන දරාගෙන ඇති කරගත්ත බහුශ්‍රත භාවයකින් යුක්තයි. ඡාගේන සමන්නාගතෝ හෝති. ඡාගේන කියලා කිව්වේ ත්‍යාගශීලී භාවයෙන් යුක්තයි. අත්හරින්න පුරුදු පුහුණු කරපු කෙනෙක්. දන් දෙන්න පුරුදු පුහුණු කරගත්තු කෙනෙක්. අත්හරින්න පුරුදු පුහුණු කරගත්තු කෙනෙක්. ඒ වගේම පඤ්ඤාය සමන්නාගතෝ හෝති. ප්‍රඥාවෙන් යුක්තයි. නුවණින් යුක්තයි. ජීවිතය පිළිබඳ අවබෝධයෙන් යුක්තයි. ඉතින් මෙන්න මේ පංච ධර්ම තියෙන, ශ්‍රද්ධාව තියෙන, සීලයේ තියෙන, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයේ තියෙන, ත්‍යාගයේ තියෙන, ප්‍රඥාව තියෙන ශ්‍රාවකයෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද? මම මරණින් මත්තේ ගිහිල්ලා රජපෞලක උපදිනවා නම් හොඳයි කියලා. භාගිතුන් වහන්සේ වදාන සෝතං චිත්තං දහති, තං චිත්තං අදිඨාති, තං චිත්තං භාවේති. එතකොට ඒ ශ්‍රාවකයා නිරතුරුව ඒ සිතම ඇති කර ගන්නවා. එයා ඕනම කුසලයක් කරලා බලාපොරොත්තු වෙනවා. මම මේ දියුණු කර ගන්නා කුසලයේ බලයෙන් මට ඊළඟ ජීවිතේ රජපෞලක ගිහින් උපදින්න කියලා බලාපොරොත්තු වෙනවා. එයා ඒ හිත පිහිටවනවා, ඒ හිත තබා ගන්නවා, ඒ හිත පුරුදු පුහුණු කරනවා. තස්සතේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලීකතා තත්රූපත්‍යා සංවත්තಂತಿ. අයම් භික්කවේ මාගෝ අයම් පටිපදා තත්රූපත්‍යාය සංවත්තති. එතකොට දැන් මේ ශ්‍රාවකයා කුසලයක් කරාම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මරණින් මතු මනුෂ්‍ය ලෝකේ රජපාලක ගිහින් උපදින්න. හරිය. එතකොට යාට ඊට නිසි කර්මයක් තියෙනවා, කුසල කර්මයක් තියෙනවා. මොකද්ද? යා ශ්‍රද්ධාව පුරුදු පුහුණු කරනවා, සීලය පුරුදු පුහුණු කරනවා, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවය පුරුදු පුහුණු කරනවා, ත්‍යාගය පුරුදු පුහුණු කරනවා, ඒ වගේම ප්‍රඥාව පුරුදු පුහුණු කරනවා. මෙන්න මේ ධර්ම පුරුදු පුහුණු කරමින් තමයි යා බලාපොරොත්තු වෙන්නේ කොහෙ ගිහින් උපදින්නද? මරණින් මත්තේ සුගතියක නැත්නම් මනුෂ්‍ය ලෝකේ රජපෞලක ගිහින් උපදින්න එයා බලාපොරොත්තු වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඉතින් එයා ඒ හිත නිරතුරුව පුරුදු පුහුණු කරනවා. කියන්නේ එයාගේ ප්‍රාර්ථනාව තියනවා නම් රජපෞලක ගිහින් උපදින ඊළඟ ජීවිතය එයා ඒ හිතනම් වඩන්නේ පුරුදු පුහුණු කරන්න, එයාට ඊට නිසි කුසල කර්මත් තියනවා නම් මේ ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා ආදී අන්න ඒ තැනැත්තා ගිහිල්ලා මරණින් මත්තේ බලාපොරොත්තු වෙන විදියට රජපෞලක උපදිනවා. හරිය. ඉතින් දැන් එහෙමනම් මේ අය කැමති වෙනවා නම් මරණින් මතු රජපෞලක ගිහින් උපදින, දැන් පේනවා කොහොමද රජපෞලක ගිහින් උපදින්නේ කියලා. රාජකුමාරයෙක් හැරිට උපදිනවා නම් උපදින්නේ කොහොමද? නිකන් නෙමේ. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන මේ ධර්ම පෙර ජීවිතවල පුරුදු පුහුණු කරපු කෙනෙක් තමයි මේ ජීවිතේ රජපෞලක උපදිලා තියෙන්නේ. ඒතර මගේ ජීවිතෙන් පස්සේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා රජපෞලක රාජකුමාරයෙක් හැරිට උපදින්න. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්ම යා තුල තියෙන්න ඕන. මොනවද? ශ්‍රද්ධාව තියෙන්න ඕන, සීලය තියෙන්න ඕන, ශ්‍රුතේ තියෙන්න ඕන, ත්‍යාගය තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන. මෙන්න මේ කාරණා යා තුල තිබුණොත් තමයි ඒ තැනැත්තා ගිහිල්ලා සුගතියක උපදින්නේ, නැත්තම් මනුෂ්‍ය ලෝකේ හරි උපදින්නේ. ඒ ඔය විදිහටම කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් රජපෞලක වගේ මුසස්සය සම්බත වෙනත් පෞලක උපදින්න. දැන් ඉන්දියාවේ කාලේ තිබුණා බ්‍රාහ්මණාධිපත්‍ය, බ්‍රාහ්මණයන් රජුන්ගෙනුත් වැඳුම් ලබන තත්ත්වයේ හිටියා. ඉතින් ඒක නිසා සමහර කෙනෙක් කැමති වෙනවා ඒ වගේ උසස් පෞලක ගිහින් උපදින්න, බ්‍රාහ්මණ පෞලක උපදින්න. එහෙමත් නැත්නම් ගහපති මහාශාලානම් කියලා කියන්නේ ගෘහපති කුලයක මේ අනාථපිණ්ඩික සිටුතුමා වගේ මහ සිටුවරයෙක්ගේ දරුවෙක් වෙන්න එයා කැමති වෙන්න පුළුවන්. ඉතින් මේ හැම ආකාරයක හැම උපතක් සඳහාම භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්තව ඒ බලාපොරොත්තුව නිතර නිතර හිතේ ඇති කරගත්තොත්, ඒ අදහස භාවිතා කළොත් නැත්නම් නිතර පුරුදු කළොත් ඒ තැනැත්තා ඒ බලාපොරොත්තු වෙන විදිහට රජපෞලක නැත්නම් බ්‍රාහ්මණ පෞලක, එහෙමත් නැත්නම් වෙනත් උසස් පෞලක උපදින්න පුළුවන්. මොකද යාට ඊට හේතු වෙන විදිහේ කුසල කර්මයකුත් තියෙනවා. ඒ වගේම එයා ඒ හිත පුරුදු පුහුණු කරනවා. ඉතින් අන්න ඒ අනුව අපිට පැහැදිලි වෙනවා එකක්. මොකද්ද? අපි මරණින් මතු සුගතියක ගිහින් උපදින්න බලාපොරොත්තු වුණාට ඒ කාරණේ නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ කියන එක. මරණින් මතු සුගතියක ගිහින් උපදින්න බලාපොරොත්තු වෙනවා නම් මොනවද අපි තුල තියෙන්න ඕනේ? ඔව්. සද්ධාව තියෙන්න ඕන. ඊළඟට සීලය තියෙන්න ඕන. ඊළඟට ධර්මයේ පිළිබඳ බහුශ්‍රුත භාවයේ තියෙන්න ඕන. ඊළඟට ත්‍යාගයේ අත්හැරීම, දන් දීලා පුරුද්ද තියෙන්න ඕන. ඊළඟට ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව කිව්වහම කර්ම කර්මඵල විශ්වාසයේ හිටන් මාර්ගඵල නුවණ දක්වා ඒ වැඩෙන අවබෝධය ප්‍රඥාවට සංග්‍රහ කරන්න පුළුවන්. මෙන්න මේවා තියෙන්න ඕන. ඒතර මේවා තිබිලා එයා සුගතියක උපදින්න හිත පිහිටුවා ගත්තොත් එයා බලාපොරොත්තු වෙන මනුෂ්‍ය ලෝකේ උසස් තැනක උපදින්න පුළුවන්. හොඳයි, දැන් කෙනෙක් තුළ මේ ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා නොතිබුණොත් මොකද වෙන්නේ? ආයේ ජීවිතේ පුරුදු පුහුණු කරන්නේ නැහැ. දැන් අපට පේනවා ලෝකේ ඉන්න හැමෝම ශ්‍රද්ධාවෙන් යුක්තයිද? හැමෝතුළම ශ්‍රද්ධාව තියෙනවද තුනුරුවන් පිළිබඳ? ඈ නැහැ. හැමෝතුළම සීලේ තියෙනවද? ප්‍රාණඝාතයෙන් වැළකීලා, හොරකමින් වැළකීලා, කාමයන් හිවරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වැළකීලා ඉන්න අයද හැමෝම ඉන්නේ? එහෙම අයද ඉන්නේ, එහෙම නැති අයද? ඔව් කතා කරනවා. ඈ බහුල වශයෙන් ඉන්නේ කොහොම අයද? සීලෙන් යුක්ත අයද, සීලේ නැති අයද? ඈ ඇහෙන්නේ නැහැ මට. බහුල වශයෙන් මේ ලෝකේ ඉන්නේ සීලෙන් යුක්ත අයද, සීලේ නැති අයද? ඈ සීලේ නැති අය. එතකොට මේ ලෝකේ ඉන්න වැඩි දෙනෙක් ධර්මයේ පිළිබඳ හොඳ දැනුමක් ඇති කරගත්තු අයද, ධර්මයේ පිළිබඳ දැනුමක් නැති අයද ඉන්නේ වැඩිපුර? ධර්මයේ පිළිබඳ දැනුමක් නැති අය, කියන්නේ ශ්‍රුතයෙන් තොර අය. මේ ලෝකේ ඉන්න වැඩිපුර දෙනෙක් ඉන්නේ දන් දෙන්න අත්හරින්න පුරුදු කරන අයද, එහෙම නැති අයද? එහෙම නැති අය. මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ ප්‍රඥාවෙන් යුක්ත අයද, නැත්නම් මෝඩයෝද? ඈ වැඩිපුරම ඉන්නේ ප්‍රඥාව නැති අය, මෝඩයෝ තමයි වැඩිපුරම ඉන්නේ. මොකද ඒ හින්දා තමයි මේ ආරවුල්, ගැටුම්, කලකෝලහල වැඩිපුර තියෙන්නේ. ප්‍රඥාව නැති පිරිසක් ලෝකේ බහුල වශයෙන් වාසය කරන නිසායි. හොඳයි, දැන් එහෙමනම් අපිට පේනවා මේ ලෝකේ මිනිසයන් අතර ගත්තාම වැඩිපුර ඉන්නේ ශ්‍රද්ධාව අඩු අය නම්, සීලයෙන් තොර අය නම්, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයේ නැති අය නම්, ත්‍යාගයේ නැති අය නම්, ප්‍රඥාව නැති අය නම්, එහෙම කෙනෙක් මරණින් මතු සුගතියක මනුෂ්‍ය ලෝකේ හරි ගිහින් උපදින්න බලාපොරොත්තු වෙරතොත් එයාට ඒ ප්‍රාර්ථනාව, ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද? ඉෂ්ට වෙනවද නැද්ද? ඉෂ්ට වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සත්‍යතාව අනුව ශ්‍රද්ධාවෙන් තොර, සීලයෙන් තොර, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයෙන් තොර, ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් තොර කෙනෙක් මරණින් මතු සුගතියක ගිහින් උපදින්න බලාපොරොත්තු වුණාට ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්නේ නැහැ. මොකද ඒකට හේතු උපතක් කියලා කියන්නේ ආකාශමිකව වෙන දෙයක් නෙමෙයි, මේ දෙවියන් වහන්සේ මවා තියෙන දෙයක් නෙමෙයි, බ්‍රහ්මයා මවා තියෙන දෙයක් නෙමෙයි. උපතක් කියලා කියන්නේ මොකද්ද? අපි කලින් මතක් කළේ උපදිනවා කියලා කියන්නේ සංස්කාරයන්ගේ හට ගැනීමක්. ඒ කියන්නේ හේතුඵල වශයෙන් සිද්ධ වෙන සකස් වීමක්. තේරුණාද? එතකොට එහෙමනම් මේ අපි එක එක්කෙනාගේ ජීවිත, මේ අපට ලැබිලා තියෙන ජීවිතත් පෙර ජීවිතවල හේතු සකස් වීම අනුව ලැබිච්ච ඵලයක්. එහෙමනම් අපි මරණින් මතු ලබන ජීවිතයත් මේ ජීවිතයේ හේතු සකස් වීම මත ලැබෙන ඵලයක් කියන අවබෝධයට එන්න ඕන. ඕක තමයි කර්ම කර්මඵල විශ්වාස කරනවා කියලා කියන්නේ. තේරුණාද? එතකොට හේතු නැත්තම්, හේතු නැතුව අපි ඵලයක් බලාපොරොත්තු වුණොත් ඒක විය හැකිද? ඒක වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි ඵලය බලාපොරොත්තු වුණාට වැඩක් නැහැ හේතු සකස් වෙන්නේ නැත්තම්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඉජ්ජති භික්කවේ සීලවතෝ චේතෝ පනීදී විසුජ්ජත්තා. සිල්වත් කෙනෙක් පරලෝ වාසයෙන් යම් ප්‍රාර්ථනාවක් කළොත් එයා සුගතියක ගිහින් උපදින්නේ ඒක ඉෂ්ට වෙනවා. ඒ මොකද? සීලේහි පිහිටයි ඒ ප්‍රාර්ථනාව කරන්නේ. එතකොට ඒ සීලය නැවත කුසල කර්මයේ තුලින් සකස් වෙනවා විපාකයක්. මොකද්ද විපාකේ? සුගතියක උපතක් කියන එක. තේරුණාද? එතකොට සීලයෙන් තොර කෙනෙක් සුගතියක් ප්‍රාර්ථනා කරොත්, නැත්නම් මේ කියන පංච ධර්මයන් නැති කෙනෙක් සුගතියක් ප්‍රාර්ථනා කරොත් ඒක බලාපොරොත්තු විය හැකිද? ඒක බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක නිසා මතක තියාගන්න, මේ අය තුල ශ්‍රද්ධාව නැත්නම්, සීලය නැත්නම්, ත්‍යාගය නැත්නම්, ශ්‍රුතේ නැත්නම්, ප්‍රඥාව නැත්නම් සුගතියක් බලාපොරොත්තු වෙන්න එපා. කොටිම කතන්දරේ ඒකයි. එහෙනම් කොහෙද බලාපොරොත්තු වෙන්න ඕන? බලු පැටියෙක් වෙලා උපදින්න, බලල් පැටියෙක් වෙලා උපදින්න, කුකුල් පැටියෙක් වෙලා උපදින්න, නරි පැටියෙක් වෙලා උපදින්න, නැත්නම් ගෙවල ප්‍රේතෙක්, යක්ෂයෙක් වෙලා උපදින්න, එහෙමත් නැත්නම් නිරේ ගිහින් උපදින්න. මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා නැත්නම් බලාපොරොත්තු වෙන්න ඕනේ තැන්වල උප්පත්තිය. තේරුණාද? එහිඳා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයම් භික්කවේ මග්ගෝ අයම් පටිපදා තත්රූපවත්ත්‍ය සංවත්ති. අඩුම ගානේ මනුස්ස ලෝකේවත් හොඳ තැනක, කියන්නේ කන්න බොන්න අඳින්න තියෙන තැනක උපදින්න උමනා නම් මොනවද තියෙන්න ඕනේ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. එතකොට දැන් බලන්න මේ අය කන්න බොන්න අඳින්න තියෙන යහපත් ජීවිත දැන් ගත කරනවද? ඔවුනේ නේද? එහෙම ගත කරනවා නම් ඒ කියන්නේ මේ අය පෙර ජීවිතවල යම් ප්‍රමාණයකට හරි ශ්‍රද්ධාව ඇති කරගෙන තිබිලා තියෙනවා. සීලෙන් යුක්ත වෙලා තියෙනවා. ත්‍යාගයෙන් යුක්ත වෙලා තියෙනවා. බණ පදයක් හරි අහලා ඇති. යම් ආකාරයකට කර්ම කර්මඵල විශ්වාසය හරි තිබෙන්න ඇති. ඒවා තිබෙච්ච හින්දා තමයි මේ ජීවිතේ යහපත් ජීවිතයක් ලැබුණේ, කන්නාඳින් ඉන්න පුළුවන් ජීවිතයක්, ගියක් දොරක් තියෙන ජීවිතයක් උපතක් ලැබුණේ අන්නේ හේතු නිසා. එතකොට තමන් ඊළඟ ජීවිතයේදීත් බලාපොරොත්තු වෙන්නේ අඩුම ගානේ තුන් වේලටවත් කන්න අඳින්න හම්බ වෙලා නේ. අවුවට වැස්සට දෙවෙන්නේ නැතු ඉන්න ගියක් දොරක් තියෙන. ගමන බිමනක් යන යාන වාහනයක් තියෙන ගියක් දොරක උපදින්න දරුවෙක් හැරිට උපදින්න නම් බලාපොරොත්තු වෙන්නේ. නිකන් ඉන්න එපා. මෙන්න මේ කියන පංච ධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕන. තේරුණාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව, සීලයෙන් යුක්තව, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්තව මෙන්න මේ විදිහට යා ගුණධර්ම පුරුදු පුහුණු කරනවා. ඒ අතරතුරේ මේ තැනැත්තාට ධර්මය තුළින් දැනගන්න ලැබෙනවා චාතුම් මහරජික දේවරු බොහොම දීර්ඝායුෂ්කයි, බොහොම ලස්සනයි, සැප බහුලයි. ඒ හින්දා මේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ උපන්නොත් එහෙම මනුස්ස ලෝකයට වඩා බොහොම සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායුෂ්ක, ඒ වගේම ලස්සන සැප බහුල ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා එයාට දැනගන්න ලැබෙනවා. හරිය. එතකොට දැන් එයා ඒ දැනීම තුලින් බලාපොරොත්තු වෙන්නේ මනුෂ්‍ය ලෝකෙ උපදින්නද නැත්නම් චාතු මහරජික උපදින්නද? දැන් මෙහාට වඩා ලස්සන උපතක් චාතු මහරජිකේ තියෙනවා, සැප බහුල උපතක් තියෙනවා කියලා දැනගත්තොත් එයා කැමති වෙන්නේ මනුෂ්‍ය ලෝකෙ උපදින්නද චාතු මහරජික උපදින්නද? චාතුම් මහරජික. ඉතින් ඒ නිසා දැන් මේ ශ්‍රාවකය කැමති වෙනවා මරණින් මතු මම චාතුම් මහරජිකේ ගිහිල්ලා උපදිනවා නම් බොහොම හොඳයි. ඉතින් එයා ඒ හිත නැවත නැවත ඇති කර ගන්නවා. ඒ හිත පිහිටුවා ගන්න. ඒ හිත පුරුදු පුහුණු කරනවා. ඒ අතරතුරේ ඊට නිසි කුසල ධර්මත් දියුණු කර ගන්නවා. මොනවද දියුණු කරගන්නේ? ශ්‍රද්ධාව දියුණු කර ගන්නවා, සීලය දියුණු කර ගන්නවා, සුතේ දියුණු කර ගන්නවා, ත්‍යාගය දියුණු කර ගන්නවා, ප්‍රඥාව දියුණු කර ගන්නවා. හරිය. ඉතින් මෙහෙම මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කර ගනිමින් එයා චාතුම් මහරජිකේ උපදින්න නැවත නැවත හිත පිහිටුවා ගත්තොත්, ඒ හිත නිරන්තරයෙන් පුරුදු පුහුණු කළොත් එයා මරණින් මතු චාතුම් මහරජිකේ ගිහින් උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හරිය. දැන් මේකේ වැදගත්කම වටිනාකම තියෙන්නේ මේ දේශනාවේ වැදගත්කම වටිනාකම තියෙන්නේ මේ අවස්ථාව නොලබන අය සම්බන්ධයෙන් කන්නු සැලකුවොත් තමයි තේරෙන්නේ. ඒ කියන්නේ දැන් මේ අවස්ථාව කියන්නේ මනුෂ්‍ය ලෝකයේ උපතක් හෝ දිව්‍ය ලෝකයේ උපතක් හෝ නොලබන අය ඉන්නවනේ නේ. වැඩි වශයෙන් ඉන්නේ ලබන අයද නොලබන අයද? නොලබන අය වැඩි තේරෙන්නේ. ඉතින් මේ මම දන්න තරුණයෙක් හිටියා. දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා ඒ තරුණයා අභාව ප්‍රාප්ත වුණා. මීට වර්ෂ කිහිපයකට ඉස්සෙල්ලා මේ තරුණයා වරින් වර ගමනක් දෙකක් මාව ඇවිල්ලා හම්බෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ වර්ෂ ගානකින් මට මේ තරුණයාව දකින්න කරන්න හම්බුනේ නැහැ. මේ තරුණයාගේ මිත්‍රයෙක් ඉන්නවා, මගේ සදැහැති දායක මහත්මයෙක්, තරුණ කෙනෙක්. ඉතින් මේ තරුණයා දවසක් මට කිව්වා, ස්වාමීනි අර නම කියලා අහවල් තරුණයා හදිසියෙ මරණයට පත් වුණායි කිව්වා. මේ ඒ තරුණයා ඒ සිද්ධිය කියන්නේ ඉස්සෙල්ලා ඉඳන් කිව්වා, ස්වාමීනි බණට කියන්න හොඳ කතාවක් තියෙනවා, මේක බොහොම වටිනවා බණට කියන්න කියලා තමයි මේ ප්‍රවෘත්ති මට කිව්වේ කියලා ඉඳන් කිව්වා. සාන්නාහසේට මතකද කියලා අහවල් නම ඇති තරුණයා වරින් වර සාන්නාහසේවත් හම්බෙන්න ආවා පිට එක. මම කිව්වා මට මතකයි, එයා හදිසියෙ මරණයට පත් වුණායි කිව්වා. මම කිව්වා කොහොමද? මම කිව්වා මෙයා පස්සේ කාලේ ටික ටික මේ යාළු මිත්‍ර ආශ්‍රයයෙන් හින්දා මත්පැනටත් පුරුදු පුහුණු වුණා. මත්පැනට ඉතින් පුරුදු පුහුණු වෙන්න 아무ත දෙයක් ඕනේ නැහැ. යාළු එක්ක එක්ක ඉතින් බොන්න යන් කිව්වොත් එහෙම ගියාම ඕක නිකම්ම පුරුද්දට වැටෙනවා. ඉතින් මේ වගේ මෙයා ඔය ඉඳ හිට පන්සලට ආවට ගියාට මොකද යාළු මිත්‍රයොත් එකතු වෙලා බොන්න කරන්න යන්න පුරුදු වුණා. ඉතින් දැන් වරින් වර මෙයා ඒ විදිහේ හැබැයි කම් වලත් යෙදෙමින් දවසක් නිට්ටඹුව පැත්තේ සංගීත සම්දර්ශනයක් බලන්න ගිහින් තියෙනවා රාත්‍රියේ මිත්‍රයෙක් එක්ක. ඒ අවස්ථාවෙත් මෙයා මත්පැන් පානය කරලා ඉඳලා තියෙනවා. ඉතින් කලින් අවස්ථාවකදීත් මත්පැන් පානය කරලා යතුරුපැදි එනකොට මොටර්සයිකලෙන් එනකොට පොලිසියෙන් නවත්තලා අල්ලලා පොඩි පොඩි කරදර වෙච්ච හින්දා දැන් මේ තැනැත්තා එදා මොකද වුනේ, සංගීත සම්දර්ශනයේ බලලා තමන්ගේ අර මිත්‍රයත් එක්ක යතුරුපැදි එනකොට වියංගුඩ හරියේදී පොලිසිය නවත්තලා තියෙනවා. බයිසිකලේ නවත්තපු හැටිය මෙයා මොකද කළේ, අර කලින් පොලිසිය අල්ලලා කරදර වෙච්ච හින්දා මෙයා බයිසිකලෙන් බැහැපු හැටි යාළුවක් දාලා දීවා. ඉතින් කළුවරේ දුවලා තියෙනවා, දීව කොහාටද කියලා හොයාගන්න බැරි වුණා. ඉතින් සමහරට අර පොලිස් නිලධාරි මහත්මයාත් වඩ හොයලා බලන්න ඇති නිංගා. නමුත් මේගොල්ලන්ට රෑ හොයාගන්න බැරි වුණා. දැන් දවසක් දෙකක්ම gedara udiviyata මේ තරුණයාට වෙච්ච දෙයක් දැනගන්න ලැබුණේ. ආගියතක් නෑ මේ තරුණයා. ඉතින් එහෙම වෙච්චහම මොකද කරන්නේ? ගෙවල් දොරවල් වල ඉන්නයි. gedara ඉන්න කෙනෙක් නැති වෙච්චම පොලිසියට කියලා පැමිණිල්ලක් දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙන්නේ. ඔව් සොයලා බලන්නේ කොහොමද? දැති අන්න හරි අන්න හරි. බොහෝ වෙලාවට කරන්නේ ඒක. ඉතින් හොයලා බලනවා, පේන්න කරන්න නැත්තම් යනවා ටක් ගාලා අඳුනක් තියෙන තැනකට, ශාස්ත්‍රයක් කියන තැනකට ගිහිල්ලා බලනවා. ඉතින් මේ තරුණයාගේ පියාත් මොකද කළේ? ඒ මැරිච්ච තරුණයාගේ මිත්‍රයෙකුත් අඬ ගහගෙන ගිහින් තියෙනවා අර වගේ තැනකට. අඳුනක් බලන්න හරි ශාස්ත්‍රයක් අහන්න හරි ගිහින් තියෙනවා. ඒ ගිහාම දැන් තාම මේ තරුණයාට වෙච්ච දෙයක් දන්නේ නැහැ. එතකොට අර ශාස්ත්‍රය කියන තැනැත්තා කියලා දිනා මෙයා දැන් ජීවතුන් අතර නැහැ. මෙයා දැන් ජීවතුන් අතර නැහැ. මෙයා මැරිලා මල යක්ෂයෙක් වෙලා ඉඳලා තියෙනවා. හරි. ඒ මේ තරුණයා නැති වෙලා දවස් දෙකක් යනකොට මේ තරුණයාගේ මృత ශරීරය හම්බෙලා තිබුණා ඔයේ තිබිලා. ඒ කියන්නේ රෑ දුවලා මෙයා වැටිලා තියෙනවා ඔයෙට. ඔයෙට වැටිච්ච පාර මෙයා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා ඉතින් දවස් දෙකක් විතර යනකොට මృత ශරීරය හම්බ වුණා. කබරුන් කාලා මේ ඉදිමිලා කුණු වෙලා තිබිලා මృత ශරීරය හම්බ වුණා. හරිය. ඉතින් එතකොට දැන් අර ශාස්ත්‍රකාරයා කියාපු ශාස්ත්‍රයේ යම් කිසි ඇත්තක් අපිට පිළිගන්න පුළුවන්. මොකද ඒ වෙනකොට ඒ තරුණේ මරණයට බත් වෙලා හිටපු නිසා. හරිය. ඉතින් ඒ කාරණේ ඇත්ත නිසා ඊළඟට කියපු කාරණේත් ඇත්තයි කියලා අපිට හිතන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. හරිද? ඊළඟට අපි ධර්මානුකූල බැලුවාමත් ඒ තරුණයාට මලයක්ෂයෙක් වෙන්න හේතු තියෙනවා. මොකද හේතු? දැන් මේ ජීවිතයේ කිව්වේ හේතුඵල කිව්වනේ, සංස්කාරයන්ගේ හට ගැනීමක් කිව්වනේ. දැන් ඒ තරුණයා මැරිලා ගිහලා මලයක්ෂයෙක් වෙන්න තියෙන හේතු මොනවද? ඈ? එතකොට එයා සුරාපානයට ඇබ්බැහි වෙලා හිටියේ. ඒ අවස්ථාවේ සුරාපානය කළා හිටි. එතකොට සීලය තිබ්බද? සීලය තිබුණේ නැහැ. බලන්න. එතකොට දැන් සංගීත සම්දර්ශනයක්නේ බලන්න ගියේ. පන්සලකට ගිහින් යන ගමනක් නෙමෙයිනේ. එතකොට ওই සංගීත සම්දර්ශනයකට ගිහින් යනකොට තුනුරුවන් ගැන සිහි කර කර එන ගමනක් ඇතියෙන්නේ නේ. එතකොට ඒ තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් සමහර විට තියෙන්න ඇති. තිබ්බට මෙයා ඒ වෙලාවේ තුනුරුවන් ගැන සිහි කරමින් ඉන්න අවස්ථාවකුත් නොවේ. තේරුණාද? අනිත් එක ඉතින් තුනුරුවන් පිළිබඳ බලවත් ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නම් සීලය දුර්වල කරගන්නෙත් නෑනේ. නේද? එතකොට ඒකෙන් පේනවා මෙයාගේ ශ්‍රද්ධාවත් අඩුයි. සීලයත් අඩුපාඩු සහිතයි. සීලය සම්පූර්ණ නෑ. ඒ වගේම ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයක් තිබුණා කියලා අපිට හිතන්න බෑ. සමහරවිට ත්‍යාග ගුණයත් අඩු වෙන්න ඇති. හරිය. ප්‍රඥාවත් අඩු වෙන්න එපා. එනත් අසුරාපානය කරන්නේ නෑ නේද? අවබෝධයක් තියෙනවා නම්, ජීවිතය ගැන අවබෝධයක් වැටහීමක් තියෙනවා නම්, ප්‍රඥාවක් තියෙන කෙනෙක් සුරාපානය කරන්නේ නෑ. දැන් ඒකෙන් පේනවා ඒකත් නෑ. එතකොට එහෙමනම් දැන් මෙයාට බලාපොරොත්තු විය හැකි උපත මොකද්ද? ශ්‍රද්ධාව නැත්තම්, සීලය නැත්තම්, ශ්‍රුතිය නැත්තම්, ත්‍යාගය නැත්තම්, ප්‍රඥාව නැත්තම් මොකද්ද බලාපොරොත්තු විය හැකි උපත? දුගතියක තමයි. ඉතින් අපි සතුට වෙන්න ඕනේ ඒ තැනත්තා නිරයේ ගිහින් උපදින්න නැතුව අඩුම ගානේ මල යක්ෂයෙක්වත් වෙලා ඉපදිච්ච එක හොඳයි කියලා සතුට වෙන්න ඕනේ. තේරුණාද? නයෙක් පොළඟේ ගැරන්ඩියෙක් වෙලා උපදිනවට වඩා මල යක්ෂයෙක් හරි වෙලා ඉපදිච්ච එක හොඳයි කියලා සතුට වෙන්න ඕනේ. තේරුණාද? ඒ මොකද? ඒ සමහර විට පස්සේ කාලේ දැනත්තට පින් අනුමෝදන් වෙන්න හරි අවස්ථාව යෙදෙන්න පුළුවන්. ඒ ප්‍රේත ලෝකේනේ. තේරුණාද? ඈ? පරදත්ත උපජීවි ප්‍රේතයන්ට පින් අනුමෝදන් විය හැකිනේ. පින් අරගන්න, පින් අරගෙන එයාගේ පරලෝ ජීවිතය සැපවත් කරගන්න පුළුවන්. එතකොට පේනවා දැන් මේ තරුණයා බලාපොරොත්තු වෙ හිටියද මරණින් මතු මලයක්ෂයෙක් වෙන්න? ඒ තරුණයාගේ හැමැත්තක් තියෙන්න ඇද්ද මැරිලා ගිහිල්ලා මලයක්ෂයෙක් වෙන්න? දැයා ඒ තරුණයා හිත හිතා හිටියද මම මැරිලා ගිහිල්ලා මලයක්ෂයෙක් වෙයි, මලයක්ෂයෙක් වෙන එක හොඳයි, ඒක සැපයි කියලා? නෑනේ. නේද? දැන් ඒ මලයක්ෂයාව අපිට කතා කරවන්න පුළුවන් නම් එයාගෙන් ඇහුවොත් එහෙම, ඔයා කැමැත්තෙන්ද මේ විදිහේ ජීවිතයක් ලැබුවේ කියලා ඇහුවොත් එහෙම මොකද කියන්නේ? එයා කියන්නේ නෑ, මම මෙහෙම ජීවිතයක් ලබයි කියන එක හීනකින්වත් හිතලා තිබුණේ නෑ කියලා. තේරුණාද? එයා ඒත වෙලාවේ ඔයට වැටලා මැරෙයි කියන එක එයා හිතලා තිබුණාද? එහෙමත් නෑනේ. එතකොට බලන්න දැන් අපිට මේ අනුව හිතා ගන්න පුළුවන් ඒ තරුණයාට එහෙම අනපේක්ෂිත මරණයක් අත් වුණා නම් දැන් අපට කොයි වෙලාවක, කොයි ස්ථානයක, කොයි මොහොතක, කොයි ආකාරයෙන් අපේ මරණය සිද්ධ වෙයිද කියලා අපට කියන්න පුළුවන් නේද? අපට කියන්නත් බෑ. හොඳයි, දැන් අපේ මරණයත් සිද්ධ වෙන්නේ අර තරුණයා මැරිච්ච ආකාරයේ මානසික තත්වයක නම් අපට ලැබෙන ඉරණම මොකද්ද? ඒ තරුණයාට වෙච්ච දේම තමයි. ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. තේරුණාද? ඉතින් අන්න ඒක නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමේ වටිනකම. ඇයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් උනේ කියන එක තේරුම් ගන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා කියන්නේ ඒ තැනත්තා තුනුරුවන් පිහිට කර ගන්නවා. තුනුරුවන් පිහිට කරගන්නේ ඇයි? මේ සතර අපායෙන් අත මිදීම සඳහා. සතර අපායෙන් මිදී යාට සුගතියකට එන්න වාසනාව ලැබෙනවා තුනුරුවන් පිහිට කර ගැනීමෙන්. ඊළඟට යාට මේ සුගතියත් ඉක්මවා යමින් සියලු භව දුකින් ඉක්ම නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා තුනුරුවන් පිහිට කර ගැනීමෙන්. තේරුණාද? මේ තුනුරුවන් පිහිට කරනවා, පිහිට කර ගන්නවා කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. දැන් අර තරුණයා හොඳට තුනුරුවන් පිහිට කරගෙන හිටියා නම් ඒ තරුණයා හදිසියේ මරණයටපත් වුණත් එයාට ওই අභව්‍ය ජීවිතයක් නැතුව මනුස්ස ලෝකේ හරි උපදින්න තිබුණා. ශ්‍රද්ධාව බලවත්ව තිබුණා නම්, සීලය බලවත්ව තිබ්බා නම්, ත්‍යාගය බලවත්ව තිබ්බා නම්, ප්‍රඥාව බලවත්ව තිබ්බා නම්, ශ්‍රුතිය බලවත්ව තිබුණා නම්. තේරුණාද? එතකොට අන්න ඒකෙන් පේනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණේ තියෙන සත්‍යතාව. මොනම් කෙනෙක් සුගතියක ප්‍රතිසන්දියක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනත්තා මේ කියන ධර්ම තුල පිහිටන්න ඕන. ශ්‍රද්ධාවෙහි පිහිටන්න ඕන, සීලෙහි පිහිටන්න ඕන, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවය ඇති කර ගන්න ඕන, ත්‍යාගශීලී වෙන්න ඕන, ප්‍රඥාව ඇති කර ගන්න ඕන. තියන්න එහෙම කෙනෙකුට මනුෂ්‍ය ලෝකයේ විතරක් නෙමේ මනුෂ්‍ය ලෝකෙ ඉක්මවා ගිය සැප ඇති චාතුම් මහරජිකාදී දෙව්ලෝක වෙනවත් උපදින්න පුළුවන්. ඉතින් දැන් අද කාලේ ගොඩක් දෙනෙකුට මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන කාම සම්පත් පිළිබඳ බැඳීම නිසා සුගතියක තියෙන සැපය ගැන හිතා ගන්න අමාරුයි. ඒකට එක්ක ධර්මයේ පිළිබඳ විශ්වාසය තුළින් එයා සුගතියක් මීට වඩා සැපසහගතයි, කියන්නේ දෙව්ලෝක උපදීම මීට වඩා සැපසහගතයි කියන විශ්වාසයට එන්න ඕන. එහෙම නැත්නම් ඒ පිළිබඳ යම්කිසි අත්දැකීමක් ලැබෙන්න ඕන. ඉතින් සමහර පින්වතුන් ඉන්නවා භාවනා කරලා සුගතිය පිළිබඳ යම් යම් අත්දැකීම් ලැබෙන. මට මතක එක උපාසිකා මාතාවක් හිටියා. දැන් ඒ මාතාව භාව ප්‍රාප්තයි. ඒ අම්මා හොඳට භාවනා කළා, ආනාපාන සති සමාධිය හොඳට පුරුදු පුහුණු කළා. ඉතින් මෙයා මට පුළුවන්කම තිබුණා පැය කිහිපයක් ආනාපාන සති සමාධියෙන් ඉන්න. හොඳ සමාධියක් තිබුණා. ඉතින් දවසක් මේ අම්මා සඳහන් කළා මෙයාම රුවන්වැලි සෑය මළුවට ගිහලා පැය 4ක් 5ක් ආනාපාන සති සමාධියෙන් යුක්තව ඉඳලා S2 ඇල්ල බලනකොට ඒ අම්මට පේනවලු දෙවඟනක් රුවන්වැලි සෑයට වැඳගෙන ඉන්නවා. මේ ප්‍රകൃති S2කට පේනවලු යාම්මට දෙවඟනක් වැඳගෙන ඉන්නවා. දැන් කිව්වා ඒ දේවංගනගේ මේ රූපශ්‍රීය කාන්තිය බලාගෙන ඉන්න බෑ. එච්චරට බොහොම දීප්තිමත් වර්ණ කිව්වා. ඒ පාට මේ මනුස්ස ලෝකේ නෑ කිව්වා. ඒ පාට මනුස්ස ලෝකේ නෑ කියලා ඒ අම්මා සඳහන් කළා. ඉතින් කොච්චර කාන්තිමත්ද කියනවා නම් ඒ තප්පර කීපයක් බලාගෙන ඉඳලා ඒ අම්මා S2 පියාගත්තයි කිව්වා. බලාගෙන ඉන්න බෑ. කියන්නේ අර හඳේලි, කියන්නේ ඉරේලිය දිහා බලාගෙන ඉන්නවා වගේ බොහොම ප්‍රභාස්වර ආලෝකයක් කියලා. ඉතින් ඊට පස්සේ S2 පියාගෙන ඊළඟට බලනකොට ඒ දේවංගන අතුරුදහන් වෙලා. තේරෙනවද? දැන් අර එහෙම දැක්කයින් පස්සේ යාට මනුස්ස ලෝකයේ සැපයි කියලා හිතනවද? ඒ වගේ තැනක් සැපයි කියලා හිතනවද? ඒ වගේ තැනක් හොඳයි කියලා හිතෙනවනේ. ඒ වගේම මම දන්න තව තරුණයෙක් ඉන්නවා භවනා කරන. ඒ තරුණයාටත් හැකියාවක් තියෙන බොහොම ඉක්මනින් යාගේ හිත එකඟ කර ගන්න පුළුවන්. ඉතින් දවසක් මේ තැනැත්තා මට සඳහන් කළා එයා ඇඳේ වාඩි වෙලා සුළු මොහොතක් නිදා ගන්න ඉස්සෙල්ලා හිත එකඟ කරගත්තාම එයාට පේනලා තියෙනවා ලස්සන දේවගණගේ රූපය. එයා දන්නේ නැහැ මේ කවුරු කාවද දැක්කේ කොහොමද දැක්කේ කියන එකක් එයා දන්නේ නැහැ. එයා දැකලා තියෙන මනුෂ්‍ය ලෝකයේ කිසිම විදිහකින් දකින්න නොලැබෙන බොහොම ලස්සන කාන්තාවක රූපයක්. ඉතින් ඒ කියන ලක්ෂණ අනුව මෙයා දැකලා තියෙන්නේ දෙවඟක පැහැදිලිවම. තේන්නා. ඉතින් එතකොට එයාට පේන්න යම් කිසි දෙවඟනක් ඉදිරිපත් වෙන්න පුළුවන්. නැත්නම් එයා අරමුණු කරපු ස්ථානයක් අනුව හිටපු දෙවඟනක් එයාට පෙනී යන්න පුළුවන්. ඉතින් මට ඉඳන් කිව්වා ස්වාමීනි මේ මනුෂ්‍ය ලෝකයේ එහෙම ලස්සන රූප තියෙන අය දකින්න නැහැ. ඒ වගේම මට ඒ ආශාව නැති කර ගන්නත් ටිකක් අමාරු වුණා කියලා. මම කිව්වා ආන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ නන්ද මේ ස්වාමින් වහන්සේට මුලදී අප වුණානේ. නේද? තවතිසා භවනට එකගෙන ගිහිල්ලා දිව්‍ය අප්සරාවන් පෙන්නලා නන්ද ස්වාමින් වහන්සේට අප වුණා. නන්ද සිත්තලවා බඹසර ආරක්ෂා කරගන්න තථාගතයන් වහන්සේ ඔබට අප වෙනවා මේ වගේ දෙවඟනක් ලබා ගන්න කියලා. තේන්නාද? ඉතින් එතකොට ඒකෙන් පේනවා මේ ඇත්තටම දෙව්ලෝක පිළිබඳ අත්දැකීමක් ලැබෙන කෙනෙක් මනුෂ්‍ය ලෝකය ගැන කැමති වෙන්නේ නැහැ. දෙව්ලෝක ගැන විශ්වාසය අඩු නැත්නම් දෙව්ලෝක තියෙන සුවය නොදන්න කෙනෙක් තමයි මනුෂ්‍ය ලෝකයට බැඳෙන්නේ. තේරෙනවා? ඉතින් මනුෂ්‍ය ලෝකයේ තියෙන පීඩාකාරී තත්ත්වයේ දුක තේරුම් ගන්න කෙනෙක් කැමති වෙනවා මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකෙක ගිහින් උපදින. සමහර දෙව්ලෝක ගිහින් උපදින්න බයයි. පින් දහම් කරගන්න බෑ, ධර්මය අවබෝධ කරගන්න බෑ කියන මිත්‍යා විශ්වාස සමහරුන් තුළ තියෙනවා. අමතක කරන්න එපා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව අදාළ අවස්ථාවෙහිදී මිනිස්සීන් 5 දෙනා යහගෙන හිටියේ. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ, වප්පබද්දිය මහානාම අස්සජී කියන මේ පංචවග්ගීය ස්වාමින් වහන්සේලා. ඒ අතරින් කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. එච්චරයි. නමුත් ඒ ධර්මදේශනාව ශ්‍රවණය කළ බොහෝ කෝටි ගණනක් දිව්‍ය බ්‍රහ්මේ මාර්ගඵල අවබෝධ කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මාර්ගඵල ලැබපු දෙවිවරුන්ගේ සංඛ්‍යාව කෝටි ප්‍රකෝටි ගණනකින්වත් මෙච්චරයි කියලා කියන්න බෑ. අදටත් දෙව්ලෝවල බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මාර්ගඵල ලාභීත්වයට පත්වෙච්ච දෙවිවරු බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ අය එකතු වෙලා දිව්‍ය සභාවල ධර්මයේ සාකච්ඡා කරනවා, බණ කියනවා, බණ අහනවා. ඒක නිසා දෙව්ලෝ උපන්නත් බණ අහන්න පුළුවන්. කුසල් සිත් පහළ කරගන්න පුළුවන්. මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මරණේ මතු මනුෂ්‍ය ලෝකේ නැවත උපදිනවට වඩා මට හිතෙනවා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක් සලසා ගන්න පුළුවන් දෙව්ලොව. මොකද ඒකට හේතුව දැන් මේ අයගෙන් ඇහුවොත් භාවනා කරනවාද? ස්වාමීනි භාවනා නම් කරන්න අමාරුයි, වෙලාවක් නැහැ කියන්නේ. වැඩට යන්න තියෙනවා, සතිය අන්ති දවස්වලත් නොඑක් වැඩ තියෙනවා. වෙලාවක් නම් හොයාගන්න අමාරුයි කියන වැඩි දෙනෙක්ගෙන් ඇහුවොත් ඒ උත්තරේ ලැබෙන්නේ නැද්ද හොඳ? ඔව්ද නැද්ද? ඔව්. තේරුණා. ඉතින් උදේ පාන්දරින් නැගිටලා වැඩට යන්න ඕන, එනකොට රෑ වෙනවා, තව තව වැඩ රාජකාරි ගොඩක්, ගෙවල් දොරවල් හදන්න ඕනනේ. දැන් දෙව්ලෝ එහෙම නැහැනේ, මෙහෙන් චුත වෙලා එහෙ පහළ වෙනකොටම මොනවද කියන්නේ මේ දැන් يعني සම්පූර්ණ ෆුල් ෆර්නිෂ් මන්දිරයක් හම් වෙන්නේ. හරිද? ඇඳපුටු මේස, අවශේෂ ඔක්කොම සියලු ගෘහ භාණ්ඩ සහිත, යාන වාහන සහිත, දිව්‍ය රථ සහිත තට්ටු ගානක දිව්‍ය මාලිගාවක් හම් වෙනවා. ආයි මහන්සි වෙලා අවුරුදු ගණන් බාසුන් නැහැලා ඔය ගලවල් ගලවල් වැලි සිමෙන්ති ඇදද ගෙවල් හදන්න දෙයක් නැහැ. තේරුණාද? ඉතින් ඒ වගේම පරිවාර දිව්‍ය පිරිසත් බොහෝ ලැබෙන්න පුළුවන් තම තමන්ගේ පුණ්‍ය තේජස අනුව. ඉතින් බොහෝ කාලය තියෙනවා ධර්මයේ හැසිරෙන්න, බණ භාවනා කරගන්න, බණ අහන්න. ඉතින් එහෙම තිමිලත් බොහෝ දෙනෙක් සුගතියකට යන්න බයයි. ඒකට හේතුව මොකද? ධර්මයේ තුලින් සුගතිය ගැන තියෙන අවබෝධය අඩුකම නිසායි. ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන බැඳීම නිසායි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යන යුක්ත වෙන භික්ෂුවක් චාතුම් මහරාජිකේ උපදින්න කැමති නම් එයාට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. එයා කැමති නම් ඊටත් වඩා උසස්ව තාවතිංස යාම තුසිත නිම්මාන රාති පරිණිම්මිත වාසවාති කියන දිව්‍ය ලෝකවල උපදින්න ඒ තැන්වල එයාට උපදින්න පුළුවන්. ඊළඟට එයා අහනවා, ශ්‍රාවකයාට අහන්න ලැබෙනවා මේ ලෝක ධාතුව බබළුවාගෙන ඉන්න බ්‍රහ්මරාජයන් ගැන. එතකොට එයා ඒ බ්‍රහ්මරාජයන් අතර ගිහිල්ලා උපදින්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ මේ ලෝක ධාතුවට අධිපතිකම් කරන්න තරම් ශක්තිය තියෙන, චිත්ත ශක්තිය තියෙන බ්‍රහ්මරාජයෙක් වෙන්න එයා බලාපොරොත්තු වෙනවා. ඉතින් එයාගේ බලාපොරොත්තු අනුව එයා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාග, ප්‍රඥාව දියුණු කරලා රූපාවචර ධ්‍යාන ඇති කර ගන්නවා නම් එයාගේ බලාපොරොත්තු අනුව රූපාවචර ධ්‍යාන ඇති කර ගැනීම තුළින් එයාට පුළුවන් බොහොම අනුභව සම්පන්න රූපාවචර බ්‍රහ්මරාජයෙක් වෙලා උපදින්න. ඉතින් එතකොට එතනින් අතර වෙන්නේ නැතුව එයා සමහරවිට කැමති වෙන්න පුළුවන් අරූපාවචර බ්‍රහ්මයෙක් වෙන්න. ඉතින් එයා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන පංච ධර්මයන් හි පිහිටලා එයා කැමති වෙනවා නම් ආකාසානංච ආයතනාදී අරූප මේ බ්‍රහ්ම ලෝකවල ගිහින් උපදින්න එයාට පුළුවන් අරූප සමාපatti ඇති කරගෙන අරූප බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා උපදින්න. හරිය. දැන් මේ කිව්වේ අපි භවයක් ප්‍රාර්ථනා කරනවා නම්. දැන් කෙනෙක් හොඳට ධර්මය අහලා දැනගෙන යා මේ මනුෂ්‍ය ලෝකයේ දෙව්ලෝවල බ්‍රහ්ම ලෝකවල තියෙන ආදීනව තේරුම් අරන් මේ සංස්කාරයන්ගේ හට ගැනීමකට වඩා සංස්කාර හට ගන්න නැත්තම් හොඳයි කියලා හිතනවා නම් යා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද? දැන් උපදිනවා කියලා කියන්නේ සංස්කාරයන්ගේ හට ගැනීමනේ. සංස්කාරයන් හට ගන්න නැත්තම් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නිවන. අන්න නිර්වාණ ධාතුව කියලා කිව්වේ මේ හේතුන් නිසා හට ගන්නා සංස්කාර හේතුන්ගේ අභාවය නැත්නම් හේතු නැති කිරීමෙන් නැවත හටගන්නේ නැත්නම් අන්න ඒ தත්ත්වය තමයි නිර්වාණ ධාතුව කියලා. උපතක් නැහැ, දිරීමක් නැහැ, ලෙඩවීමක් නැහැ, මරණයක් නැහැ, ශෝක හැඳීම් වැළපීම් මේ දුක් දුම්නස් කිසිවක් නැහැ. ඉතින් ඒ ශ්‍රාවකයා කැමති වෙනවා භවයකට යන්න, කියන්නේ භවයකට යන්න නැතුව භව නිරෝධයේ මේ ජීවිතය තුළ සාක්ෂාත් කරන්න. කියන්නේ අරහත් ඵලයට පත් වෙන. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ ශ්‍රාවකයා විසිනුත් පුරුදු පුහුණු කළ යුත්තේ මොනවද? ශ්‍රද්ධාව, සීලය, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයේ ත්‍යාගයේ ප්‍රඥාව කියන මේ පංච ධර්ම හොඳට පුරුදු පුහුණු කරමින් ඒ ශ්‍රාවකයා මේ ජීවිතය තුළ හොඳට සමත විදර්ශනා භාවනා දියුණු කර ගන්නවා. ඉතින් එහෙම සමත විදර්ශනා භාවනා දියුණු කර ගනිමින් මේ ශ්‍රාවකයා මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව හොඳට අවබෝධ කර ගන්නවා. අනිත්‍ය හැම දෙයක්ම දුකටයි කියන එක අවබෝධ කර ගන්නවා. අනිත්‍ය දුක්ඛ හැම දෙයක්ම තමන්ගේ නොවේ කියන අවබෝධය ඇති කර ගන්නවා. එතකොට මේ ශ්‍රාවකයා සංස්කාර පිළිබඳ කැමැත්තක් ඇති කර ගන්නෑ, චන්දරාගයක් ඇති කර ගන්නෑ. නැවත මේ සංස්කාර හටගත්තොත් හොඳයි කියලා එයා හිතනවාද? හොඳයි කියලා එයා දකින්නේ. එයා දකිනවා සංස්කාර හටගත්තොත් මොනවද අපට ලැබෙන්නේ? භාගිතුන් වහන්සේ වදාලා මහණෙනි මේ රූපේ යම් හට ගැනීමක් වේ නම් ඒ රූපේ හට ගැනීම කියලා කියන්නේ දුකෙහි හට ගැනීමයි. රෝගානං තಿತಿ රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණස්ස පාතු භාව ජරා මරණ දෙකේ පහළ වීමයි. වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ මෙම් හට ගැනීමක් ඇතනම් ඒ කියන්නේ දුකෙහි හට ගැනීමයි රෝගයන්ගේ පැවැත්මයි ජරා මරණ දෙකේ පහළ වීම. ඉතින් මේ ශ්‍රාවක නිතර නුවණින් සලකන හේතුඵල වශයෙන් මේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියන්නේ දුකම හට ගන්න එකයි ලෙඩ රෝගවල පැවැත්මයි ජරා මරණ දෙකේ පහළ වීමයි. නැවත මේ සංස්කාරයන් හටගන්නේ නැත්නම් ඒ කියන්නේ දුකෙහි අභාවයයි ජරා මරණවල අභාවය. අන්නේ නිර්වාණ ධාතුවම ශාන්තයි සපයි කියලා ඒ ශ්‍රාවකයා නිර්වාණ ධාතුවේම සිත පිහිටවනවා. හැබැයි නිර්වාණ ධාතුවේ නිකං සිත පිහිටුවට හරියන්නේ නැහැ. ඒ ශ්‍රාවකයා දකින්න ඕන මේ පංච උපාදානස්කන්ධෙහි ආදීනව දෝෂය දැක දැකා පංච උපාදානස්කන්ධේ නැවත හට නොගන්නව නම් මේ සංස්කාරයන්ගේ Nirodhe siddha wenawa nan e Nirodhe kochchara shantada sapada kiyala Nirvana dhatuhi sitha pihituwana. Ite e shravakayata tamange sile balen samadhi diunu karagena e samadhi hi pihita hondayata sanskara dharma vipassana karamin sanskara Nirodhe hi hita pihituwanna puluwan unoth e shravakayata e jeevithaye tulama sanskara Nirodhe addakimin arahat palayata patwela utum parinirvana dhatuwata patwenna puluwani. යන්නේ ශ්‍රාවකයා ඒ ජීවිතයේ සාක්ෂාත් කළා වූ අරහත් ඵලයේ බලයෙන් නැවත කොතනකවත් උපත ලබන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ මේ සංස්කාරයන්ගේ හට ගැනීමත් සංස්කාරයන්ගේ නිරෝධයත් සිද්ධ වෙන ආකාරය පැහැදිලි කළා. තියන්නේ ඒක නිසා මේ පින්වතුන්ලා තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට. දැන් අපි අරහත් ඵලයට පත් වෙන්න බලාපොරොත්තු වුණාට හැමෝටම එකපාර අරහත් ඵලයට පත් වෙන්න ලැබෙනවද? අරහත් ඵලයට පත් වෙන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් හොඳම දේ තමයි මරණින් මතු සුගතියක හෝ උපත ලබන්න උත්සාහවන්ත වෙන එක. ඒ නිසා පළමු කොට බලන්න ඕන තමාන්ට සුගතියක උපදින්නවත් සුදුසුකම් තියනවද කියන එක බලන්න ඕන. තමාන්ට සුගතියකවත් උපදින්න සුදුසුකම් නැතුව තමන් නිවන ප්‍රාර්ථනා කළාට ඒක සිද්ධ වෙනවද? කියන තමාන්ට සුගතියක උපදින්න තරම්වත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා නැතුව තමන් නිවන බලාපොරොත්තු වුණාට ඒක ලැබෙනවද? ඒක ලැබෙන්නේ ඉස්සල්ල පළමු කොට තමන්ට සුගතියක උපදින්න පුළුවන් තරමට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගන්න. ඊට පස්සේ ඒ සුගතියෙහිත් නොඇලී උතුම් නිර්වාණ ධාතුයෙම හිත පිහිටුවාගෙන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගනිමින් මේ පංච උපාදානස්කන්ධය ආදීනව අවබෝධ කරගෙන සීල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට හිත පිහිටුවා ගන්න. ඉතින් ඒ අදහසින් යුක්තව මේ සෑම දිනාම මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිද්ධ කරගනු ලබන්නේ තම දූ දරුවන්ද සහභාගී කරවා ගනිමින් පින්වත් DBM වික්‍රමසිංහ මෑණියන් විසින් මොරටුවේ ගොඩවෙන්නේ අංක 167 නිවසේ පදිංචි DBM වික්‍රමසිංහ මෑණියන් විසින් තමන්ගේ දයාබර ස්වාමි පුත්‍රයාණන් වන DL වික්‍රමසිංහ මහතාට වර්ෂ 88ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ මව්පියන් ඇතුළු ඒ පරපුරේ සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විහාරාධිපති ස්වාමින් වහන්සේ, ධර්මදේශකයන් වහන්සේ ඇතුළු බෞද්ධ ආකාරි මණ්ඩලයටත් සෙත් පතනවා. ඒ වගේම තම දෝ දරු මොනුබුරු මිනිපිරි සෑම දෙනාටත්, සහභාගිව සෑම දෙනාටත් සෙත් පැතීම් වශයෙන් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ නිසා මේ පින්වතුන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආ පුණ්‍ය සම්පත්තිය තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගන්න අතරත ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන්නා වූ දෙවරු බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා, බුදු පිරිස ආරක්ෂා කරත්වා, දෙවරුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්ට මේ පින හේතු වාසනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං.
අද දවසේදී මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාළ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට මේ සිදු කළ උදාරතර කුසල සම්පත්තිය හේතු කර ගනිමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ භව ගමන කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙනා දායකත්ව ධර්ම දේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.